අයිබෝවන්, මම ඇල්පිටි අධ්‍යාපන කලාපයේ විද්‍යාව ගුරුපදේශක සිසිර ගොඩකන්ද. අද දවසේදී රුහුණු ගුරු ගෙදර සමගින් මම සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ 9 වන පාඩම සම්ප්‍රයුක්ත බලය පිළිබඳ ඔබ සමග සාකච්ඡා කරන්න. මීට පෙර පාඩම් දෙකකදී අපි බල සම්ප්‍රයුක්තය හැඳින්වීම ගැන කතා කරා. එකම ඒක රේඛීයව එකම දිශාවකට යෙදෙන බල සම්ප්‍රයුක්තය සොයන විදිය පිළිබඳ සාකච්ඡා කරා. එයින් පසුව අපි ඒක රේඛීයව එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට යෙදෙන බල වල සම්ප්‍රයුක්තය පිළිබඳව සාකච්ඡා කරා. අද දවසේදී අපි සූදානම් වෙන්නේ තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙන බල සම්ප්‍රයුක්තයන් පිළිබඳ කතා කරන්න. අපි අපේ මතකයට නගා ගමු උංචිල්ලාවක වාඩි වෙලා නිශ්චලව ඉන්න ළමෙක්. එතකොට උංචිල්ලාව මත ක්‍රියාත්මක වෙනවා බල කිහිපයක්. උංචිල්ලාවේ වාඩි වෙලා සිටින ළමයාගේ බර 15ට ක්‍රියාත්මක වෙනවා. ඒකම උංචිල්ලාවේ ලණු දෙක මගින් ඉහළට ආතති බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. ළමයාගේ බර දරාගෙන සිටින්නේ උංචිල්ලාවේ ලණු දෙක මගින් ඉහළට යොදෙන ආතති බලවලින්. එතකොට ඒ බල තියෙන්නේ එකින් එකට සමාන්තරව. මේ සමාන්තර බල දෙකෙන් තමයි ඉහළට යෙදෙන සමාන්තර ආතති බල දෙකෙන් තමයි පහළට යෙදෙන ළමයාගේ බර දරාගෙන ඉන්නේ. එතකොට එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වන එකම දිශාවට ක්‍රියාත්මක වෙන බල දෙකක් තියෙනවා. ඒ බල දෙක වෙනුවටම අපිට පුළුවනි තනි බලයක් යොදන්න. ඒ කාර්යයම සිද්ධ වෙන විදියට. එතකොට එකම දිශාවට යෙදෙන සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය වෙන්නේ, එහෙම නැත්නම් නියමිත කාර්යයක් ඉටුවන පරිදි බල කිහිපයක් වෙනුවට යෙදිය හැකි තනි බලය වෙන්නේ බල සම්ප්‍රයුක්තය. සමාන්තර බලවල සම්ප්‍රයුක්තය කියන්නේ ඒ බලවල ඓක්‍ය, එකතුව. එතකොට සමාන්තර බල කිහිපයක එකතුව සම්ප්‍රයුක්ත බලය වෙනවා. ඒ බලවල දිශාව සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙනවා. එතකොට එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙන බල 3ක් 4ක් එහෙම නැත්නම් ඊටත් වැඩි ගණනක් ගත්තොත් ඒ සියලුම බලවල සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ බලවල එකතුව. ඒ බලවල බල සම්ප්‍රයුක්තයේ දිශාව වෙන්නේ ඒ සියලුම බලවල දිශාවමයි. එතකොට ඒ වගේ බල ක්‍රියාත්මක වෙන අවස්ථා අපේ ජීවිතේ අපි ගොඩක් අවස්ථාවන්වල දකිනවා. අපි හිතමු ලොකු ලීයක් වහලයකට තියන්න ඕන යට ලීයක් තනි කෙනෙකුට ඉහළට ඔසවල තියන්න බෑ. එතකොට මිනිසුන් සමූහයක් ඒ බලය මත ඒ යටලීය මත එකිනෙකට සමාන්තර බල සමූහයක් ඉහළට ක්‍රියාත්මක කරලා ඒ යටලීය ඉහළට ඔසවල තියන්නට ඒ අයට හැකියාව ලැබෙනවා. ඒ වගේම අපි දන්නවා ඒ මිනිසුන් සියලුම දෙනා වෙනුවට යන්ත්‍රයක් යොදලා එහෙම නැත්නම් දොඹකරයක් යොදලා අපිට ඒ කාර්ය පහසුවෙන්ම කරන්න පුළුවන්. එතකොට සමාන්තර බල සමූහයක් යොදලා යටලීය සිරස්ව ඉහළට ඔසවන්න මිනිසුන් යොදපු බලයේදී ඒ යටලීයට ලැබෙනවා කිසියම් ත්වරණයක්. එහෙම නැත්නම් කිසියම් ප්‍රවේගයක්. ඒ ත්වරණයම ලැබෙන විදියට ඒ චලිත ස්වභාවයම ලැබෙන විදියට දොඹකරයනොත් බලයක් යොදන්න පුළුවන් තනි බලයක්. එතකොට බල සමූහයක් වෙනුවට සමාන්තර බල සමූහයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලයට අපි කියනවා බල සම්ප්‍රයුක්තය. ඒකම ඒ බල සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ සමාන්තර බල සියල්ලේ එකතුව. එතකොට ඉහළට යොදපු බල සමූහය වෙනුවට දිශාව ඉහළට ඒ සියලුම බල වෙනුවට තනි බලයක් ඉහළට යොදන්නට හැකියාව තියෙනවා. එතකොට මේ වගේ බල සමූහයන් එහෙම නැත්නම් එකිනෙකට සමාන්තර බල යම්කිසි ප්‍රමාණයක් වස්තුන් මත ක්‍රියාත්මක වෙලා චලනයන් නිශ්චලතාවයක් හෝ නිශ්චලතාවය පවත්වා ගැනීමක් හෝ චලනය කිරීමක් සිදුවන අවස්ථා අපිට දකින්න පුළුවන්. අපි එදිනෙදා ජීවිතේ මේ වගේ සමාන්තර බල සමූහ වශයෙන් යෙදෙන තැන් අපි මතකයට නගාගමු. ඔබ බංකුවක වාඩි වෙලා ඉන්නවා නම් බංකුවේ කකුල් දෙකකින් තමයි පොළවට සම්බන්ධ වෙන්නේ. ඔබේ බර පහළට ක්‍රියාත්මක වෙනවා. බංකුවේ කකුල් දෙකෙන් ඉහළට ක්‍රියාත්මක වෙනවා තෙරපුම් බල දෙකක්. ඒ බල දෙකේ එකතුව ඔබේ බරට සමාන වෙච්ච නිසා තමයි ඔබ නිශ්චලව ඉන්නේ. ඔබ දන්නවා ඔබ මත ක්‍රියාත්මක වෙන බල සන්තුලනය වෙලා තියෙනවා නම් විතරයි ඔබට නිශ්චලව ඉන්න පුළුවන්. එතකොට ඔබගේ ඔබ වාඩි වෙලා ඉන්න බංකුව මගින් ඔබ මත බලයක් යෙදෙනවා. බංකුව මත ඒකේ කකුල් මගින් බලයක් යෙදෙනවා. අවසානයේදී සමාන්තර බල දෙකකින් ඔබ සමතුලිතව ඉන්නවා ඔබගේ බර දරාගෙන බංකුව මත. ඒ විතරක් නෙවෙයි, ඔබ පුටුවක් මත වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ. පුටුව මත ඔබ වාඩි වෙලා ඉන්නකොට පුටුවේ කකුල් හතර එකිනෙකට සමාන්තරව තියෙන දඬු හතරක්. ඒ දඬු හතර මගින් ඉහළට යෙදෙනවා තෙරපුම් බලය. ඒ බල හතර ඔබගේ බරත් සන්තුලනය කරන්න උදව් වෙනවා. එතකොට පුටුවේ කකුල් හතරෙන් යොදන බල හතර ඉහළට යෙදෙනකොට ඒ බල සම්ප්‍රයුක්තය ඔබගේ බර සන්තුලනය කරනවා. ඒ විතරක් නෙවෙයි, ඔබ දකිනවා තට්ටු නිවාසයක් හදනකොට කොන්ක්‍රීට් තට්ටුවක් අපි කියනවා ස්ලැබ් එකක් දානවා. ස්ලැබ් එකක් දානකොට ඒ කොන්ක්‍රීට් ප්‍රමාණය දරා ගන්න සැටලිමක් සැකිල්ලක් හදනවා. ඒ සැකිල්ල රඳවනකොට අපි දැකලා තියෙනවා එකිනෙකට සමාන්තර ලී සමූහයක්. එහෙම නැත්නම් උණබට සමූහයක්. එහෙම නැත්නම් යකඩ බට සමූහයක් සවි කරනවා. එකිනෙකට සමාන්තර බල විශාල ප්‍රමාණයක් ඉහළට ක්‍රියාත්මක වෙන විදියට සකස් කරලා තමයි කොන්ක්‍රීට් ඇතුරුම දාන්නේ. මොකද කොන්ක්‍රීට් ඇතුරුමක අතිවිශාල බරක් තියෙනවා. ඒ බර දරා ගන්න පුළුවන් වෙන්නේ අර වගේ කුඩා බල සමූහයක එකතුවෙන්. ඒ කුඩා බල සමූහයේ එකතුව ක්‍රියාත්මක වෙනවා ඉහළට. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලය සමාන වෙනවා කොන්ක්‍රීට් ස්තරයේ බරට. කොන්ක්‍රීට් ස්තරයේ බරයි සමූහ සමාන්තර බලවල එකතුවයි සම්තුලනය වෙලා තිබුණොත් විතරයි කොන්ක්‍රීට් ස්තරය දරාගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ ඒ එකිනෙකට සමාන්තරව යොදපු මුක්කු සමූහයට. එතකොට අපි එදිනෙදා දකිනවා මේ විදිහේ සමාන්තර බල එකිනෙකට සමාන්තර බල සමූහයන් යොදාගෙන අපේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න අවස්ථාවන්. එතකොට එකිනෙකට සමාන්තර බල දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් යම්කිසි දිශාවකට ඒ සමාන්තර බල දෙකේ සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ බල දෙකේ එකතුව. එකිනෙකට සමාන්තර බල තුනක් වස්තුවක් මත ක්‍රියාත්මක වෙනවා නම් ඒ බල තුනේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ ඒ බල තුනේ එකතුව. මේ විදිහට බල හතරක් පහක් විශාල බල සංඛ්‍යාවක් යෙදුනත් ඒ බල සියල්ලේ එකතුව තමයි සම්ප්‍රයුක්ත බලය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපි දකිනවා සමහර පුද පිළිවෙත්වලදී කොකු වලින් එල්ලපු මිනිස්සු සමහර පූජෝපහාර පවත්වනවා. එතකොට ඒ අයගේ ශරීරයට ගහපු කොකු වලින් ඉහළට යන තන්තු රාශියක් තියෙනවා. ඒ තන්තු වලින් තමයි ඒ මිනිසාගේ බර පහළට ක්‍රියාත්මක වෙන එක දරාගන්නේ. එතකොට මේ විදියට බල සමූහය සන්තුලනය කරන්න පුළුවන් විදියේ, ඒ කියන්නේ බර සන්තුලනය කරන්න පුළුවන් විදියේ ඉහළට යෙදෙන බල සමූහයේ එකතුව අපි කියනවා සම්ප්‍රයුක්ත බලය. මේ විදියටම තමයි පාලමක කණු මගින් පාලමේ ගමන් කරන වාහනවල පාලමේ බර දරා ගන්න එකිනෙකට සමාන්තර කණු තියෙනවා. ඒ විදිහටම තමයි අපි දකිනවා පාසලේ තියෙන ගොඩනැගිලිවල ඊගාවට විශාල ගොඩනැගිලි සමූහවල ඒවේ එකිනෙකට සමාන්තර වෙච්ච කණු සමූහයක් තියෙනවා. ඒ කණු සමූහයෙන් තමයි ඒ ගොඩනැගිල්ලේ බර දරාගන්නේ. ඒ කියන්නේ එකිනෙකට සමාන්තර බල සමූහයක් එකතුව සම්ප්‍රයුක්ත බලය විදියට ක්‍රියාත්මක වෙනවා. මේ විදියට එකිනෙකට සමාන්තර බල යොදා ගනිමින් අපේ වැඩ කටයුතුත් අපි පහසුවෙන් කරගන්න වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදියට අපි ගත්තොත් මගදී නැවතිලා කාර්මික දෝෂයක් නිසා නැවතිලා තියෙන මෝටර රථයක් තල්ලු කරන්න අපි එක්කෙනෙක් බලය යෙදුවතින් ඒ බලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි අපි කීප දෙනෙක් එකතු වෙලා බලය යෙදුවොත් ඒ බල එකිනෙකට සමාන්තරයි. ඒ එකිනෙකට සමාන්තර බල සමූහය නිසා ඒ බලවල එකතුව ක්‍රියාත්මක වෙලා මෝටර රථය චලනය කරන්න පුළුවන්. අපි එතෙන්දි අපිට දැනගන්න පුළුවන් වෙන දේ තමයි එකිනෙකට සමාන්තර බල සමූහයක සම්ප්‍රයුක්තය වෙන්නේ ඒ බලවල එකතුව. නැවත ඔබගේ අවධානයට යොමු කරොත් සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියලා. බල කිහිපයක්කින් කෙරෙන ප්‍රතිඵලය, බල කිහිපයකින් කෙරෙන කාර්යම, බල කිහිපයකින් කෙරෙන කාර්යම ඉටුකර ගැනීමට යෙදිය හැකි තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය කියලා. එතකොට සමාන්තර බල සමූහයක සම්ප්‍රයුක්ත බලය වෙන්නේ එම බලවල එකතුව. ඒ බලවල දිශාව තමයි සම්ප්‍රයුක්ත බලයේත් දිශාව වෙන්නේ. අපි අපේ අවධානයට යොමු කරමු ඔබට ලැබිලා තියෙන අභ්‍යාස සහිත පොත. ඔබ දකිනවා මේ සම්ප්‍රයුක්ත බලයට අදාළ අඩමට අදාළ කොටසේ තියෙන ප්‍රශ්නයක්. ළමෙක් උංචිල්ලාවක් මත වාඩි වෙලා ඉන්නවා. ඒකෙදි කියලා තියනවා මෙහි ක්‍රියාත්මක වන බල ලකුණු කරන්න. එතකොට ළමයාගේ බර පහළට ක්‍රියාත්මක වෙන බව ඊතල වලින් ලකුණු කරන්න පුළුවන් අපිට. ඒකම උංචිල්ලාවේ ලණු දෙක මගින් ඉහළට යෙදෙන බල දෙකත් ආතති බල දෙකත් අපිට ලකුණු කරන්න පුළුවන්. ඊළඟට කියනවා ළමයාගේ බර නිව්ටන් 300 කි. සමාන්තර බල දෙකෙහි අගයන් ලකුණු කරන්න. එතකොට ළමයාගේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 300ක්. ඒ නිව්ටන් 300 එකිනෙකට සමාන්තර බල දෙකක් මගින් තමයි ඉහළට යෙදෙන්නේ. ඒ කියන්නේ ඉහළට යෙදෙන බල සම්ප්‍රයුක්තය නිව්ටන් 300ක් වෙන්න ඕන. එහෙමනම් සමාන තන්තු දෙකෙන් යෙදෙන ඒ බල දෙක එකිනෙකට සමානයි නම් එක බලයක් නිව්ටන් 150 බැගින් විය යුතුයි. එතකොට නිව්ටන් 150 බැගින් යෙදෙන සමාන බල දෙකෙන් පහළට ක්‍රියාත්මක වෙන නිව්ටන් 300 බාරය දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ එකිනෙකට සමාන්තරව ඉහළට ක්‍රියාත්මක වෙන ආතති බල දෙකේ සම්ප්‍රයුක්ත බලය වෙන්නේ නිව්ටන් 300යි. එතකොට එක තන්තුවක් මගින් යෙදෙන බලය නිව්ටන් 150ක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් තිබෙනවා. ඒකේ දක්වලා තියෙනවා බංකුවක් උඩ වාඩි වෙලා ඉන්න නිශ්චලව වාඩි වෙලා ඉන්න කෙනෙක්. එතකොට එයා වාඩි වෙලා ඉන්න බංකුවේ කකුල් දෙක මගින් ඉහළට යෙදෙන බලය පෙන්වලා තියෙනවා නිව්ටන් 420ක් බැගින්. එතකොට ඒ පුද්ගලයාගේ බර නිව්ටන් 420 දෙකක් කියලා අපි උපකල්පනය කරමු. එහෙම කරන්න නම් බංකුවේ ලෑල්ලේ ස්කන්ධය, එහෙම නැත්නම් බංකුවේ ලෑල්ලේ බර මගින් යෙදෙන බර අපි නොසලකා හරින්න ඕන. එහෙම වුණාම එතකොට අපිට දැනෙනවා මේ පුද්ගලයාව සන්තුලනය කරගන්නේ මේ පුද්ගලයාගේ බරට සමාන වෙන්නේ නිව්ටන් 420 බැගින් ඌ බල දෙකේ එකතුව, සමාන්තර බල දෙකේ එකතුව. ඒ කියන්නේ නිව්ටන් 840ක්. එතකොට ඒ පුද්ගලයාගේ බර අපිට කියන්න පුළුවන් නිව්ටන් 840ක් කියලා. ඊළඟට අපි ගත්තොත් තවත් සමහර තැන්වලදී අපි දකිනවා ස්ථිර ආධාරකයකට තන්තු තුනකින් එල්ලලා තියෙන සමහර බාරයන්. සමහර බාරයන්වල සමහර වස්තුන්වල ස්කන්ධය ටිකක් වැඩි අගයක් වෙන්නත් පුළුවන්. අපි හිතමු තන්තු තුනකින් ඉහළට එල්ලලා තියනවා කියලා කිලෝග්‍රෑම් 150ක ස්කන්ධයක් තියෙන වස්තුවක්. එහෙම එල්ලලා තියෙනවා නම් එක එක තන්තුව මත යෙදෙන බලය අපිට හොයන්න පුළුවන්. එතකොට පහළට ක්‍රියාත්මක වෙන බර එහෙම නැත්නම් බලය නිව්ටන් 1500ක්. ඒ නිව්ටන් 1500 තුනකට බෙදෙනවා. මොකද තන්තු තුන මගින් එකිනෙකට සමාන්තර බල වල එකතුව නිව්ටන් 1500 වෙන්න ඕන. එතකොට එක් එක් තන්තුව මගින් ඉහළට යොදන බලය නිව්ටන් 500 බැගින් වෙනවා. එතකොට අපිට මේ ගැටලුව විසඳද්දී ස්කන්ධය සහ බර කියන සංකල්පය අපේ මතකයට එන්න ඕන. එක කිලෝග්‍රෑමයක් පොළව දෙසට ඇදගන්නා බලය, එම නැත්තම් අපි කියනවා බර, අපි දන්නවා නිව්ටන් 10ක්. ඒ අනුව තමයි අපි ගත්තේ කිලෝග්‍රෑම් 150ක ස්කන්ධයක් පොළවට ඇදගන්නා බලය බර නිව්ටන් 1500ක් කියලා. එතකොට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා එකිනෙකට සමාන්තර බලවල සම්ප්‍රයුක්ත බලය ඒ බලවල එකතුවට සමානයි කියලා. එතකොට මෙතන ඒ වගේ සමාන්තර බල තියෙනවා තුනක්. ඒ සමාන්තර බල තුනේ එකතුව වෙන්න ඕන නිව්ටන් 1500. ඒක නිසා තමයි එක එක තන්තුවෙන් ඉහළට ක්‍රියාත්මක වෙන ආතති බලය නිව්ටන් 500ක් බැගින් විය යුතුයි කියලා අපි තීරණය කරන්නේ. එක්කම අපි ගත්තොතින් වස්තුවක් මත එක දිශාවකට යෙදෙන සමාන්තර බලවල සම්ප්‍රයුක්ත බලය ඒවයේ ඓක්‍යයට සමාන වෙනවා. ඒ බලවල දිශාව ඒකේ සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙනවා. මේ විදියට අපි අපේ වටපිට අපේ පරිසරයේ තියෙන එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙන බල හඳුනා ගන්න ඕන. මේ බල සමාන්තර බලව සම්ප්‍රයුක්තය ගැන අවබෝධයක් ලබා ගන්න අපිට පුළුවනි පුංචි ක්‍රියාකාරකමක් කරන්න. ඔබගේ පෙළ පොතේ 160 පිටුව සැලකුවොත් ඒකේ තියෙනවා එකිනෙකට සමාන්තරව සවිකරපු දුණු තරාදි දෙකක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට බලය යොදන්න සකස් කරපු එක දුණු තරාදියක්. එතකොට අපි මේ තනි දුණු තරාදිය ස්ථිරව සවි කළා. අනිත් දුණු තරාදි දෙක සමාන්තරව තියෙන විදියට බලය යෙදුවොතින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා සමාන්තරව තියෙන දුණු තරාදි පාටාංක දෙකේ එකතුව තනි දුණු තරාදිය මත සටහන් වෙන බව. ඉතින් අද දවසේදී අපි කතා කරා එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වෙන බලවල සම්ප්‍රයුක්ත බලය ගණනය කරන්නේ සොයාගන්නේ කොහොමද කියලා. එකම දිශාවකට එකිනෙකට සමාන්තරව වස්තුවක් මත ක්‍රියාත්මක වෙන බලවල සම්ප්‍රයුක්තය වෙන්නේ එම බලවල ඓක්‍යය. එම බලවල දිශාව සම්ප්‍රයුක්ත බලයේ දිශාව වෙනවා. ඉතින් දරුවනි, අපි මේ ටික මතකේ රඳවගෙන අද දවසේදී අපේ පාඩම අවසන් කරනවා.